සාහිත්‍ය සම්භාෂණ පොතපත දෙස හෙළන විමසුම් මැස
සාහිත්‍ය රසවින්දනය උදෙසා SBS සිංහල ගුවන්විදුලිය මාසයකට වරක් ඔබව හමුවන විශේෂාංගය සාහිත්‍ය සම්භාෂණ අදත් අප්‍රේල් මාසයේ අවසාන අඟහරුවාදා ඔබ වෙනුවෙන් මේ ආකාරයෙන් මෙන්වනවා. ඔස්ට්‍රේලියාවේ සිටින අපේම ශ්‍රී ලාංකීය ජන සමාජය තුළින් බිහිවන පොතපත පිළිබඳව වන මේ සොඳුරු කතාබහට අද සුවිශේෂත්වයක් හැක්වෙනවා. හැටි දශකයේදී ගායන ශේෂ්ත්‍රයට පිවිසිලා වසර 50කට වැඩි කාලයක් නන් විදි වූ ස්වර රංගතාල නෙමවුම් හරහා ගුවන්විදුලි සරල ගීතය, වේදිකා නාට්‍ය, නෝර්ති ගීතය, එවගේම සිනමාවෙත් සප්තස්වර පෙළහර පාපු සංගීතවේදියෙකුගේ සොඳුරුතම නිර්මාණ සමුච්චයක් පිළිබඳව ලියවුණු පර්යේෂණාත්මක ශාස්ත්‍රීය ග්‍රන්ථයක් පිළිබඳවයි අද අපේ අවධානය යොමු වන්නේ. වික්ටර් ගී විමංසා.
මලඳවත තාරපති අඳුරේ ලාපි ලක්ෂණ වේ.
මේ සොඳුරු සංගීතමය දිවිසරියේ අපූර්වතම නිර්මාණ පෙළහරෙහි එක්තරා පරිච්ඡේදයක් ග්‍රන්ථයකට පෙළගස්වපු මේ කතුවරයා සිටින්නේ මෙල්බන්වල. ඔහු සිසිර දිසානායක. සිසිර මෙල්බන් වාසී අපිට බොහොම හොඳට හුරුපුරුදු කෙනෙක්. වෘත්තීය ඉංජිනේරුවරයෙකු වුණත් ගීපද රචකයෙකු සහ ඔස්ට්‍රේලියාවේ පළවන ප්‍රජා පුවත්පත්වලට ලිපි සපයමින් ලේඛන කර්තව්‍යයත් නියැලෙනවා සිසිර. නමුත් සිසිර දිසානායක අතින් ලියවුණු පළවෙනි ග්‍රන්ථය තමයි අද අපේ කතාබහට ලක්වන්නේ. වික්ටර් ගී විමංසා. සිසිර අයිබුවන්.
අයිබුවන් දිල්රුක්ෂි.
වෙනද වගේ අපේ මේ ප්‍රස්තුත කරගන්නා වූ ග්‍රන්ථය පිළිබඳව සොඳුරු කතාබහට මුලපුරන මගේ ආදරණීය සහෘද ජගත් ජේදරසිංහ සොයුරාද මාත් එක්ක සම්බන්ධ වන්නේ නැහැ මේ කතාබහට නොයලක්විය හැකි හේතුවක් නිසාවෙන්. නමුත් මේ කර්තව්‍ය සඳහා අපි තවත් කෙනෙකුට අද ආරාධනා කළ අපිත් එක්ක එකතු වෙන්න කියලා. අපි සමග සම්බන්ධ වෙන්නෙත් මෙල්බන් වාසී තවත් ලේඛිකාවක්. ඇය ශ්‍රී ලංකාවේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලාභිනියක් ස්වර්ණකාන්ති රාජපක්ෂ. ඇගිත් ග්‍රන්ථ දෙකක් පිළිබඳව අපි මේ සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගයනුත් මීට කලින් අවධානයට ලක් කරලා තියෙනවා. ඔබට මතක ඇති පොකුරුමල් වීදිය සහ හිමකට සෝපානය කියන ග්‍රන්ථ දෙක. අද ඇය අපිත් එක්ක සම්බන්ධ වන්නේ අපි ප්‍රස්තුත කරගන්නා වූ මේ ග්‍රන්ථය පිළිබඳව ඇගේ අදහස් දක්වන්න. ස්වර්ණකාන්ති, ඔබටත් අයිබෝවන්.
අයිබෝවන් නිරුචි.
හොඳයි, මේ කතාවට මුල පුරන්නත් එක්ක මම ස්වර්ණකාන්තිට යොමු වෙන කැමතියි මුලින්ම. දැන් අපි ගොඩක් වෙලාවට ස්වර්ණකාන්ති දකින්නේ මේ සාහිත්‍ය විචාරයේ ශාස්ත්‍රීය ග්‍රන්ථවලින් පවා යම් කිසි වූ ශාස්ත්‍රීය කරුණු පිළිබඳව විචාරයක් තමයි අපි දකින්නේ පාඨකයන් විදිහට. නමුත් ඒකෙන් ටිකක් එහාට ගිහිල්ලා සංගීත විචාර කලාවකට යොමු වෙලා තියෙනවා මේ වික්ටර් ගී විමංසා කෘතිය හරහා. ඔබට මොකද හිතෙන්නේ මේ ආරේ ආකෘතිය පිළිබඳව?
සෑම සාහිත්‍ය අංගයකටම විචාර කලාවක් අවශ්‍යයි. ඒ විචාර කලාව විශේෂයෙන්ම යහපත් වෙන්න ඕන, අපක්ෂපාත වෙන්න ඕන. එහෙම නැත්නම් ඒකේ සාර්ථකත්වයක් ඇති වෙන්නේ නැහැ. සිසිරගේ මේ කෘතිය ශාස්ත්‍රීය කෘතියක්, බොහොම පරිශීලනාත්මකව කරපු මේ පොත. මම දකින්නේ සංගීතයට ලැබි සහ සංගීත විෂයක් විදියට හදාරන ශිෂ්‍ය પરම්පරාවට උනත් අධ්‍යයනය කරන්න, පරිහරණය කරන්න සුදුසු හින්දා විෂය කරුණු සහිත දැනුමින් සන්නද්ධ පොතක් විදියට මම මේක දකිනවා. ඉතින් මේ වගේ පොත් අපට අත්‍යවශ්‍ය වෙනවා. දැන් වෙනදට වඩා මේ සංගීතය සහ මේ වගේ කලාත්මක විෂයන් වැඩිපුර විශ්වවිද්‍යාල උනත් භාවිතා වෙනවා, අධ්‍යයනයට යොමු වෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ නිම්බලලු පුරුල් කරන්න මේ පොත බොහොම උපකාර වෙයි කියලා මම හිතනවා.
හොඳයි ස්වර්ණකාන්ති, ඇත්තටම මේ අපිට මේ පර්යේෂණාත්මක පැත්ත පිළිබඳව කතා බහ කරද්දී මේ වගේ ග්‍රන්ථවලින් අපේ ජන සමාජයට, ඒ වගේම මේ වගේ කරුණු අධ්‍යයනය කරන පිරිසට එකතු කරන දෑ බොහොමයි. දැන් මේ කාර්යය ඇත්තටම කොහොමද උනේ කියන කාරණාව පිළිබඳව තමයි බොහෝ දෙනෙකු තුළ ඇති වෙන මේ කුතුහලය. මේ වික්ටර් විමංසා කියන පර්යේෂණාත්මක ශාස්ත්‍රීය ග්‍රන්ථය පිළිබඳව අවධානය යොමු කරද්දී අපි දන්නවා සිස්රාය, දැන් ගොඩක් වෙලාවට මේ යම් ග්‍රන්ථ රචකයන් පිළිබඳව, එසේත් නොමෙතම් සාහිත්‍යකරණයේ දැවන්ත චරිත පිළිබඳව බොහෝ දෙනෙක් පැකිලෙන්නේ නැහැ ඔවුන්ගේ නිර්මාණ වපසරිය පිළිබඳව කතා බහ කරන්න, ඔවුන්ගේ ජීවිත කතාව පිළිබඳව ලියන්න. දැන් මේ වගේ සංගීතඥයෙක් පිළිබඳව අපිට ඇහෙන්නේ බොහොම කලාතුරකින්. මොකද බොහොම අතලොස්සයි අපිට සංගීත නිර්මාණකරණයේ යෙදෙන ඒ ප්‍රවීණ පුද්ගලයන්ගේ ජීවිත කතා සහ ඔවුන්ගේ නිර්මාණකරණය පිළිබඳව විශාල වපසරියක් වටා ගෙතුණු මේ වගේ පරේක්ෂණාත්මක කෘති දකින්නට ලැබෙන්නේ. මෑතකදී පණ්ඩිත අමරදේවයන් පිළිබඳව යම් කිසි වූ ග්‍රන්ථයක් නිකුත් වුණා. ඉන් අනතුරු අපිට දකින්නට ලැබෙන මේ වික්ටර් ගී විමංසා මොන වගේ මේ තිගැස්මක්ද ඔබ තුළ ඇති කළේ මෙවැනි කර්තව්‍යයකට මුල පුරන්න?
ඇත්තටම දිල්රුක්සේ, අපි මීට අවුරුදු 10කට විතර පෙර අතව මේ තුම්මන්සල කියලා වෙබ් අඩවියක් තියෙනවා. උදේ ගෝවින්න සොහිවර තමයි ඒක බාරව කටයුතු කරේ.
මෙල්බන් වාසී අපි කොයි කවුරුත් දේවල් දන්නවා.
ඉතින් ඒ වෙලාවක මීට අවසර 10කට කලින් ඒ වික්ට්‍රත් නායක මහත්මයා ආපු වෙලාවක මට බාර වුණා එතුමන්ව මේ වගේ සම්මුඛ සාකච්ඡාවකදී සාකච්ඡා කරන්නට එතුමන්ගේ නිර්මාණ ගැන. ඉතින්දී වික්ට්‍රත් නායක මහත්මයා කිව්වේ මේ වෙනදට අපේ මව්බිමේ අය වුණත් වැඩිය අහන්න උනන්දු නොවන දෙයක් තමයි මේ ප්‍රශ්නවල තිබුණේ. ඒ කියන්නේ විශේෂයෙන්ම ගීතයක් කිව්වහම පද රචනාව ගැන තමයි කතා කරන්නේ. නමුත් මෙහිදී අර අනිත් නිර්මාණාත්මක පැත්ත ගැන කතා වුණයි කියන එක. ඉතින් ඒ කරුණු ගැන හිතනකොට මම යෝජනා කළා ඇත්තට මේවා ලේඛනගත වුණොත් හොඳයි නේද කියලා. ඉතින් මම ඒත් කිව්වා මේ හොඳ ප්‍රශ්න ටික මම හරි ගස්සලා දෙන්නම් හොඳ කතෘ කෙනෙකුට කියලා, ලේඛනාරූඪ කරගන්න කියලා, පොතක් විදිහට ග්‍රන්ථයක් විදිහට කරගන්න කියලා. ඉතින් ඒ වෙලාවේ රත්නායක මහත්මයා කිව්වා ඇයි ඔබ එහෙම තවත් කෙනෙකුට පවරන්න තරම් අවශ්‍යතාවයක් නැහැ, ඔබට පුළුවන් බව මට පේනවා, ඒ වගේම ඔබට ගන්න පුළුවන් නේද කියන එක. ඉතින් මටත් ඒක ලොකු වරමක් ලැබුණා වගේ දෙයක්. ඉතින් එදා ඉඳන් ඉතින් අපි උනන්දු වුණා මේ වැඩේ කරගෙන යන්න. ඉතින් ඒකට බොහෝ සෙයින් බලපෑවේ දිල්රුක්සි මේ රසිකත්වය කියන එක තමයි. කියන්නේ මම පහේ පන්ති විතර ඉන්නකොට මේ අර කල්න මිත්‍ර කියන චිත්‍රපටයේ ගීත පහක් එතුමා ගායනා කළා. ඒ සින්දු වලට බැඳිච්ච බැඳීමත් එක්ක ඒ ආපු ඒ සොයා යාම, ඒ කියන්නේ වින්දනය එක්ක ගිය ගමන තමයි මේ පොතට ඇතුළත් වුනේ. ඉතින් ඒක තරමත්තුරට මම හිතුවට වඩා නම් දුර ගියා.
ඔව්, ඇත්තටම දැන් අපි මේ ඔබේගේ මේ ග්‍රන්ථයේ පෙළගැස්ම පිළිබඳව බලද්දි මේ සෑහෙන වපසරියකට වික්ටර් රත්නායකයන්ගේ මේ නිර්මාණකරණයේ තියෙන සුවිශේෂතා විහිද යනවා. ඔබ කොටස් ගණනාවකට ඒක බෙදලා තියෙනවා. ගුණගී කියලා යම් කිසි කොටසකින් පටන් ගන්නවා. ඒකත් ගුණගීත් ඔබ බොදුගී, කිතුණුගී, පියගුණගී මේ ආකාරයෙන් අනු කොටස් වලට බෙදෙනවා. ඊට පස්සේ ලබැඳි, කල්පනා, පෙම් ගීත, ඒකත් සුපෙම් සහ මේ යුග ගීත ආකාරයට කොටස් වශයෙන් බෙදෙනවා. ප්‍රේමය කියන එක තවත් අනු කොටස් වලට බෙදලා ඔබ විශාල පරාසයකට ගිහිල්ලා වික්ටර් රත්නායකයන්ගේ දැන් දශක 40කටත් වඩා වැඩි කාලයක් තිස්සේ අපේ ශ්‍රාවකයන්ට ලැබුණු නිර්මාණ පිළිබඳව අගයීමකට ලක් කරනවා. ඒවායේ අතීත තොරතුරු විමසා බලාගෙන යනවා. මේක ලේසි පාසු කාර්තව්‍යයක් නෙමෙයි ඇත්තටම. දහස් සංඛ්‍යාත ගීත සංඛ්‍යාවක මේ අතීත මූලාශ්‍ර සොයාගෙන යෑම කොහොමද ඒ අභියෝගය දාගත්තේ සිස්රාය?
ඇත්තටම අභියෝගයක්. ඇත්තටම වසර 50ක් වෙනවා එතුමාගේ ශිල්පී ජීවිතේට. ඊටත් එහාට ගිය කතාවල් තියෙනවා. ඉතින් ගීත ගණනින් ගත්තොත් මම හිතන 3000ක් විතර ඇති කියලා මම හිතනවා. ඉතින් ඇත්තටම මේ යටතේ අපි විමර්ශනයට ලක් කරන්නේ එතුමා ගයපු ගීත 135ක් සහ එතුමා අනිත් අය වෙනුවෙන් නිර්මාණය කරපු ගීත 25ක් පිළිබඳව. ඉතින් මේ ගීත තෝරා ගැනීමේදීම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම අපිට ගීත තෝරා ගන්න සිද්ධ වෙන්නේ පදවල අරුත් 90යි. ඒ කියන්නේ සංගීතයේ නිර්මාණශීලී බව සලකලා තෝරන්නට ගියොත් පාඨකයා ටිකක් අතරමං වෙන්න ඉඩ තියෙන නිසා, ඉතින් ඒ පදවල අරුත් වල හැටියට තමයි ඔය ඔබ කියපු දෙකල. ඊට අමතරව මම එකතු කරලා තියෙනවා මේ පිවිසුම එක්ක එතුමාගේ අර සංගීත ජීවිතේ කොහොමද ගලාගෙන ආවේ කියන එකත් මුල් කොටසේ තියෙනවා. ඒ වගේම ගීතර කස්සමිදීමේදී අපිට වැදගත් වෙන කොටස් ගීරසහව් කියන ඒ කොටසේ මම මේ බොහොම සරලව කියන්න උත්සාහ කරලා තිනවා. අඩු ගානේ මේ මේ පොත කියවන කෙනෙකුට ඒ දේවල් අඩු ගාන වචන ටිකවත් දැනගන්න ලැබෙනවා නේ කියන අදහසින්.
ඔව්, දැන් මේ ඔබ මේ වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්. නමුත් අපි දන්නවා ඔබ ගීත රචනා කලාවට යොමුණු පුද්ගලයෙක්. ඒ වගේම මේ අපේ ගීත රසවින්දනය පිළිබඳව විවිධ ලිපි ලේඛන පුවත්පත්වලට සපයන පුද්ගලයෙක්. දැන් එහෙම බැලුවාම ඔබත් වික්ටර් රත්නායකයන් අතර යම්කිසි වූ සම්බන්ධතාවයක් තියෙනවා. ඔබත් ගීත රචකයෙක් බවට පත් වෙලා තියෙනවා වික්ටර් රත්නායකයන්ගේ නිර්මාණවලට. අපි නිය පෙළසෙඳලා වගේ ගීතයක් උදාහරණයට ගත්තොත් දැන් දැනට අපිට ඉතිරිව සිටින ශ්‍රී ලංකාවේ සම්භාවයක් තියෙන අපේ දැනට ඉතිරි වෙලා තියෙන සංගීතඥයන් අතරින් ගත්තොත් වික්ටර් රත්නායකයන් අග්‍රගණයේ ස්ථානයක රැඳී සිටින පුද්ගලයෙක්. එවැනි වූ පුද්ගලයෙක් එක්ක ඇතිවන සම්බන්ධතාවය ග්‍රන්ථ නිර්මාණයකින් කෙලවරවීමක් කියන එකට යන්න හැමෝටම බැහැ. දැන් ඔබේ අභියෝගය ජය ගත්තා. දැන් අභියෝගය ජය ගැනීමේදී වික්ටරත්නායකයන්ගෙන් ඔබට ලැබුණු පිටිවහල කොයි වගේද? මේ වගේ විමර්ශන කාර්යාවයකදී
ඇත්තටම ඒ පිටිවහල සහ අර කියන ආරාධනය තමයි මට ලොකු ශක්තියක් වුණා. ඒක ඇත්තටම වික්ටරත්නායක මහත්මයා අතින් තමයි මම ඒ හණින් තමයි මම මේ ගීත රචකයෙක් බවට පත් වෙන්නේ. ඒ සම්බන්ධතාවයේ අඳුනා ගැනීම වෙන්නේ ගීත දෙකක් විතර නිර්මාණ වුණෙන් පස්සේ. හැබැයි ඒ සම්බන්ධතාවය හරි වැදගත් වෙනවා. මොකද වික්ටරත්නායක මහත්මයා හඳුනා ගන්නවා අපේ තියෙන අනිත් හැකියාවලුත්, විශේෂයෙන්ම ඔය තනුවට පද ලිවීම වගේ දේවල් වලදී. හැම ඒ අපේ තියෙන රසඥතාවය සහ අනිත් තියෙන මොනවා හරි සුළුවට හරි තියෙන හැකියාවල්, ඒ වගේම අපිට අපේ ජීවිතවලටත් ඇත්තරම සමීප වෙනවා. ඉතින් ඒ නිසා ඒ විශ්වාසයක් යම්කිසි විශ්වාසයක් ගොඩ නැගෙනවා. මේ වසර 10ක් තිස්සේ මම නිරතුරුව ලංකාවට ගියලට පටිගත කරගන්නවා. සමහරලාට දුරකථනයේ නිරතුරුව මේ අහන ප්‍රශ්න වලට බොහොම ඉවසීමෙන් උත්තර දෙමින් සමහරට බොහොම ගුරුවරයෙක් වගේ. ඇත්තටම අන්තිම මාස 4 ඇත්තටම මට දිනපතා සම්බන්ධ වෙන්න වුණා දුරකථනයේ. දැන් මොනවද වෙන්නේ? එතකොට මේක මම යවත් කාලින කරනවා යතුමන්ව, දැන් මම කොතනද ඉන්නේ කියන එක අන්නේ වගේ. ඉතින් ඒ ඉවසීම සහ ඒ කාලය වෙන් කිර ගැනීම වික්ටරත්නායක මහත්මයා විතරක් නෙමෙයි, චිත්‍රරත්නායක මහත්මිය දවසල කරපු සංග්‍රහයේ සත්කාර ඒ දේවල් අපි අමතක කරන්නට බෑ. අපි ඒ ගෙදරට ගිහිල්ලා ඒ පටිගත කිරීම කරනකොට ඉතින් ඒ විදිහට තමයි ඒ සහයෝගය ලැබුණේ. මං කියපු අර මගේ අර රසිකත්වය අමතරව.
හඳයි, දැන් සනකාන්තේ ඇත්තටම දැන් මේ වගේ ග්‍රන්ථයක් පාඨකයන් අතට පත්වීමේදී ඒ ග්‍රන්ථය කියවා රසවිඳීමේ ආසාවක් යම් කිසි කෙනෙකු තුළ ඇතිවෙන්නට ඒ භාෂා ශෛලිය ගොඩනැංවීමත් බලපානවා. මම ඇත්තටම ඔබෙන් දැනගන්න කැමති, දැන් මේ ග්‍රන්ථය හොඳට කියවලා මේකේ හරය උකහාගත්ත කෙනෙක් විදිහට, ඔබත් ලේඛිකාවක්, ඔබත් භාෂා ශෛලිය පිළිබඳව උනන්දු වන කෙනෙක්, ඔබට මොකද හිතෙන්නේ මේ වික්ටර් ගී විමර්ශන නිර්මාණකරණයේදී භාවිත කළ තියෙන සිංහල භාෂා ශෛලිය?
මේක සිසිර භාවිතා කළ තියෙන සරල භාෂා ශෛලියක්. සාමාන්‍යයෙන් මේ වගේ ග්‍රන්ථයක් වෙනකොට හුඟක් වෙලාවට අපි හිතනවා බොහොම ගැඹුරු බැරෑරුම් වචන පාවිච්චි කරලා රචනය යෙදුනහම ඒ විෂයට සම්බන්ධ අයට විතරයි සමහර වෙලාවට ඒක අවබෝධ කරගන්න පුළුවන්. නමුත් සිසිර ඒ අවශ්‍ය වචනය පාවිච්චි කරලා තියෙන්නේ ඒ විෂය ගැන හොඳට අවබෝධයක් තියෙන අය මෙන්ම සාමාන්‍ය අපි වගේ අයට වුණත් කියවලා රසවිඳින්න, තේරුම් ගන්න, අවබෝධ කරගන්න පුළුවන් විදියට එයා භාෂාව මෙහෙවලා තියෙනවා. සිසිර සාමාන්‍යයෙන් හුඟක් ලියන කෙනෙක්. මිතුවක් කල් එයා සංගීතය පිළිබඳ ලියපු ලිපි ලේඛන ලියවීම අනුව එයා හුඟක් අභ්‍යාසයක් ලැබලා තියෙන ඇති. ඒකින්ද මං හිතනවා එයා ඒ කඩුල ජයගනු තියෙනවා කියලා.
හොඳයි, දැන් මේ සිසිර දැන් වික්ටර් රත්නායකයන්ගේ විවිධ පරාසයන් මත දියුණු ඒ ගීත රචනා පිළිබඳව ඔබ ගත්තොතින් ඔබ ඒවා පෙළගස්සලා තියෙන්නේ මේ හරිම ආකර්ෂණීය විදිහකට ඒකාකාරී ස්වරූපයෙන් මිදලා ඔබ විමර්ශනයකට යනවා, ඔබ සංවාදවලට යනවා, ඔබ ගීතවල අතීත තොරතුරු විමසා බලනවා. එතකොට ඔබ ඒ ගීතයට අනිත් අය ලබා දුන්න නිර්වචන පිළිබඳව අවධානය යොමු කරනවා මේ ඔබගේ ලේඛන ශෛලිය හරහා. ඔබ මේ වගේ ශෛලියක් අනුගමනය කළේයි?
මට දැන් තේරලා තියෙන දෙයක් තමයි දිලෘක්ෂි, මේ සෑම කලාවක්ම විද්‍යාවක්, සෑම විද්‍යාවක්ම කලාවක් කියන එක. ඉතින් මේක එක්තරා අතකින් මේක විද්‍යාවක්. ඉතින් ඒත් එක්කම මම යම්කිසි මගේ ශෛලියක් ගොඩනගා ගත්තා. අනිත් එක මේ ස්වර සටහන් 22ක් එක්ක ගීත 22ක් අපි සාකච්ඡාට ලක් කරනවා. ඒ ස්වර සටහන් නැතුව වුණත් ඒ ගීතයේ තියෙන ගුණ විමර්ශනය කරන්නට. ඉතින් ඒ වගේම වික්ටරත්නායක මහත්මයා කරපු සාකච්ඡා මම ඒ විදිහෙම දාලා තියෙනවා. හුඟක් වෙලාවට එතුමන්ගේ ඒ වචන වලින්මයි ඇතුළත් කරලා තියෙන්නේ. එක්තරා කොටසක පටන් මම යම්කිසි නවකතාවක ස්වරූපයකිනුත් යනවා. ඉතින් මොකද ඒ ගීතේ නියම රසය බෙදා හදා ගන්නට බෑ ඒ විදිහ පරිසරයක් මවන්නේ නැතුව. ඉතින් අර ඒ උපක්‍රමයක් මම යොදාගත්තා ඇත්තටම. ඒ අතරට අපි බොහොම අර දැන් අපි ලියකන විදිහට නෙමෙයි හුඟක් වෙලාවට මේ ගීත ලයිස්තු මේ ඇතුළත් වෙන්නේ නිකන් ඒක වෙනම ක්‍රමයකට. ඉතින් ඔය වගේ එක එක උත්සාහයවල් කරලා බැලුවා. මොකද මේකේ මට තිබුණ ලොකුම නිදහස තමයි වික්ටරත්නායක මහත්මයා මාගෙන තියපු විශ්වාසය. මොකද මම එතුමාගෙන් යම් යම් දේවල් ඇහුවා. මොකද එතුමාගේ ගෞරවය, එතුමාගේ නිර්මාණවල ගෞරවය රැකෙන්න මම කටයුතු කරන්න ඕනේ යම් යම් සීමාවල රැඳෙමින්. ඉතින් ඒ නිසා මම හැම වෙලේම ඒක තමයි අර දිනපතාවක කතා කරන්න ඕනේ. සමහර දෙබස් වුණත් මම දැම්මේ ඒ ඇතුළත් කරේ මම මෙහෙම ලියනවායි කියලා ලියවෙනවා. ලියවුණයින් පස්සේ මම මෙහෙම ඇතුළත් කරා කියලා මම එතුමාව දැනුවත් කළා. කැමැත්ත තියෙනවා නම් අයින් කරන්න බලාගෙන. ඉතින් අන්න ඒ වගේ දේවල් උත්සාහ කළා. ඉතින් කොයිතරම් දුරට සාර්ථකද දන්නේ.
මේ ඇත්තටම මේ ස්වර්ණකාන්ති දැන් මේ දැන් ඔබත් ඔබේ පරිවර්තන කාර්යයේදී ලේඛන කාර්යයේදී ඔබ ඇතැම් වෙලාවට උපයෝගී කරගන්න ඇති අර පුද්ගල කේන්ද්‍රීය චරිත උපයෝගී කරගෙන ඒ වටා කතාවක් ගොඩනැගීම. අපි දැන් මේක ශාස්ත්‍රීය ග්‍රන්ථයක් විදිහට ගත්තාම ඇත්තටම සිසිර දිසානායක කරලා තින්නේ ඒ කාර්යය. නව කතාවක් නොවනට යම්කිසි පුද්ගල චරිතයක් කේන්ද්‍ර කරගෙන ඒ වටා ඔහුගේ නිර්මාණ වස්තුන් යම්කිසි ආකාරයකට ඔහු තැන්පත් කරලා තියෙනවා. ඒකේ තියෙන ආකර්ෂණීයත්වය පිළිබඳව අපි කතා කළොත් කොයිතරම් නිර්මාණාත්මක වටිනාකමක් මේ තුලින් පාඨකයාට ලැබෙනවා කියලාද ඔබ විශ්වාස කරන්නේ?
අපිට පුද්ගල කේන්ද්‍රීය කියවහම අපට විවිධාකාර පුත්පත් දකින්න ලැබෙනවා. ඒ මේ විශේෂෝසිලියන සමහර වෙලාවට අපි දකිනවා සටකපට දේශපාලනඥයන් අමුතු විදියට විසඳලා කරන ඒවා. නමුත් මේ ග්‍රන්ථය එහෙම එකක් නෙමෙයි. අපි හොඳට දන්න අපි විශ්වාසය දිනාගත්ත අපේ ආදරේ දිනාගත්ත එයාගේ හැකියාවන් විශේෂ පරිපූර්ණත්වය පෙන්නලා ඒක තහවුරු කරපු ආදරණීය චරිතයක් ගැන මේ ලියන්නේ. ඇත්තටම කියනෝ නම් ඉන්දියානු රාගධාරී සංගීතයද ජනශ්‍රුතිද ජන සංගීතයද පෞරුෂයද ඔය හැම දෙයින්ම අංග සම්පූර්ණ චරිතයක්. ඒ චරිතය තෝරගෙන මේ ලියපු එක. ඒ වගේම එයාගෙන් අපට ලැබිච්ච දායාද ඉදිරි පරපුරටත් තියන්න මේ වගේ උත්සාහයක් තිසර ගත්ත එක ගැන හරි සන්තෝෂ වෙනවා. පුස්තකාලේ පෝසත් කරන්න පුළුවන් මේ වගේ දේවල් වලින්. මේවා පුළුවන් නම් බාහිර ලෝකයට අරින්න ක්‍රම සහ විදි සොයාගෙන අපේ ශාස්ත්‍රීය බව අපි පෙන්වන්නත් මේක හොඳ අවස්ථාවක් කියලා මං හිතනවා.
ඔව් දැන් අපි මේ සිසරය ගත්තොතින් එහෙම මේ දැන් වික්ටර් රත්නායකයන්ගේ මේ නිර්මාණ වපසරිය වසර 50ක වගේ අතීතයකට යන්න වෙනවා. ඒකෙත් සිනමා ගීත, ගුවන් විදුලි ගීත, එතකොට ඔහු සාම්ප්‍රසංගය හරහා නිර්මාණය කරපු ගීත, මේ වගේ බොහෝ ගීතවල මේ පසුබිම් සිදුවීම් ගත්තාම මේ ඒවා තුල හරිම තවත් අපූර්ව කතාන්තරයක් තියෙනවා. ඔබට මේ වික්ටර් රත්නායකයන් සමග මේ තොරතුරු සොයා යාමේදී මතුවුණු ආකර්ෂණීයම තැනක් අපිට කියන්න පුළුවන්ද?
එකක් තමයි අභියෝගාත්මකව කටයුතු කිරීම කියන එක. ඇත්තට මං කීපපලක මන් මේ ග්‍රන්ථය එතුමන් හඳුන්වනවා මේ මියසියේ හිතුවක්කාරය කියලා. ඊගාවට අනිත් හැඳින්වීම තමයි ගායනයේ රංගධරයා කියලා. ඒ කියන්නේ ඇත්තටම ඔහු තමන්ගේ හඬින්, ඒ කියන්නේ අංගපසංග කිසි දෙයක් ඔබ ප්‍රසංගේ බලලා තියෙනවා නම් ලොකු එහෙම ලොකු මේ ආයාසයක් ගන්නෙ නැහැ මේ අංගපසංග මේ අත්පය සොලවමින්. නමුත් ඔහු හඬින් කරන ඒ වික්‍රමයේ ඒ රංගපෑමක් තියෙනවා. එතෙන්දී මට මතක් වෙනවා ඔය හෝපලුවන පෙත කියන ගීතය. ඉතින් ඒ හෝපලුවන පෙත කියන ගීතයේ කේඩිකේ ධර්මවර්ධන මහත්මයා ලියලා දීලා තියෙන්නේ සරස්වති දේවිය ගැන. එතකොට මේකේ අර්ථය ගත්තොත් එහෙම සරස්වති දේවියට තමන් හා රංගනයකට ආරාධනය කරන්නේ. දැන් වෙන අය වැඳුම් පිඳුම් කරන කෙනෙක්
නෙමෙයි.
එහෙම දේවත්වයක් ඇතුව සලකන කෙනෙක්. නමුත් කේඩිකේ ධර්මවර්ධන මහත්මයා ඒ විදිහේ
ඒකට ශෘංගාරයක් ටිකක් කැටි කළා
තියෙනවා. ඔව් ශෘංගාරයක් කැටි කළා. ඒක ඒ නර්තනයක් ඉදිරිපත් කරන්න පුළුවන් මට්ටමේ ගීතයක් තමයි නිර්මාණය කරා. ඉතින් ඔය වගේ දෙයක්කට මැදිහත් වෙන්න තරම් මේ වික්ටර් රත්නායකයන් මොකද ඒක කලාවට අධිපති දේවිය විදිහට සලකන්නේ. ඉතින් ඒ වගේ අභියෝගාත්මකව නිර්භයව කරපු නිර්මාණ හරියට තියෙනවා. ඉතින් ගිගිරි ගීතරාවේ කියලා ගීතයක් තියෙනවා. මේ ගීතය ඇහුවොත් හොඳට මීවිත අරගෙන පදම් වෙලා කියන විදිහට ඒ මුල් තනුව නිර්මාණය කළා තියලා තින්නේ ඇත්තටම සරත් දසනායක මහත්මයා. නමුත් ඒ ගීතේ අර යන ස්වර විචල්යන් එක්ක අර එන්නෙම හොඳටම බීමත් කෙනෙක්ගේ ගායන ශෛලිය. ඒ වගේ දේවල් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන නිර්මාණ කරලා තියෙනවා.
දැන් ඔබට මේ අද ඇති වෙන්නේ මොන වගේ තෘප්තියක්ද? දැන් මේක මේ වගේ කාර්යයක් කිරීම ලේසි පාසු නෑ. ඔබ කිව්ව වසර 10ක කාලයක් ඔබට මිඩංගු කරන්න සිදු වුණා මෙවැනි වූ කාර්යයකට කියලා. ඒ වගේම මේ වික්ටර් රත්නායකයන් කියලා කියන්නේ අද අපිට සිටින ජාතික වස්තුවක්. මේ වගේ විශාල ඉතිහාසයක් තියෙන දවැන්ත චරිතයකට කොයි වගේ සාධාරණයක් ඉෂ්ට කරන්න ලැබෙයිද කියන එකත් ලොකු අභියෝගයක් මෙවැනි කාර්යයක් පටන් ගනිද්දි. අද ඔබට මොකද හිතෙන්නේ මේ කාර්යය නිමා වුණාට පස්සේ?
දිලරක්ෂේ මම එතුමගේ රසිකෙක් වුණා, ඊට පස්සේ රචකෙක් වුණා. හැබැයි ඒකම නෙමෙයි මේ නිර්මාණ කරන මේ කරපු කටයුත්තට හේතුව වුණේ. මේකට එකක් අවස්ථාව ලැබුණා. ඒකට ඒ මම්පෙත් හෙලි වුණා හොඳ විදිහට. හැබැයි මේ අපි මේ ගීතය ගැන කතා කරනකොට හුඟ දෙනෙක් ගීතය ගොඩක් දෙනෙක් වරද්දාගෙන තියෙන්නේ. ගීතය කියන්නේ පද මාලාවක් සාහිත්‍යයක් විතරක් නෙමෙයි. ගීතය කියන්නේ සංගීතයත් පදමාලාවකත් එකතුවක් වෙන්න ඕනේ. එහෙම බලනකොට මට වඩාවඩාත් මේ වික්‍රත්නායක මහත්මයාගේ ගීත එකතුව නිර්මාණ එකතුව විශේෂයෙන්ම ඒ දැවන්ත ගායන ප්‍රතිරූපය පිටිපස්සේ සැඟවිලා ගිය ඒ නිර්මාණකරණය කියන දේ එළිදක්වන්නට මට ඕනකම තිබුණා. දැන් වික්‍රත්නායක මහත්මයා වෙන ශිල්පියෙකු වුණත් තෝරාගෙන කරන්නට පුළුවන්. නමුත් හැම පැත්තකටම උදාහරණයක් පෙන්වන්න පුළුවන් පුද්ගලයෙක් විදිහට ඒ නිර්මාණයක් එකතුවක් විදිහට මම දකින්නේ මේ එකතුව. පැහැදිලිවම ඒක මම බය නැතුව කියනවා. මොකද ඒ කියන්නේ මේ සංගීතයේ භාෂාවකම දැන් සංගීතිකම තනුව සංගීතය ගායනය කියලා තුන් කොටසකට බෙදෙනවා. ඉතින් ඔකේ තව විස්තර ගොඩාක් කතා කරන්න පුළුවන්. ඒ හැම දෙයකටම අහවල් ගීතේ මෙන්න මෙතන මේ විදිහටයි උනේ කියන එක. අනිත් එක මම වික්‍රත්නායක මහත්මයාෙන් දකපු බොහෝ දේවල් තියෙනවා. අලුත් ගායන ක්‍රම හඳුන්වා දීම, අලුත් මේ වාදන ක්‍රම සහ මෙවලම් හඳුන්වා දීම සහ ඒවයේ සංකලන හඳුන්වා දීම, ඒ වගේම බොහෝ ගීතවල තියෙනවා මේ නිකන් අපි කතා කරන බස්ස උසුරුවන ආකාරයට සමීපව තමයි මේ තනුව යෙදිලා තියෙන්නේ. අර අභියෝගාත්මක ගීත ගැන කියනකොට තියෙන මව්වල් වෙස්සන්තර දේවි වාගේ කියලා ගීතයක් ප්‍රේමකීත අල්විස් මහත්තයා ලියපු දරුවෙකුට තරවට්ටු කරනවා ගීතයකින්. එතකොට ඒකේ කියනවා දඟ කෙරුවොතින් කියලා. අන්න ඒ වගේ එතනදී අර කෝපයත් පොඩ්ඩක් පෙන්නනවා. ඒක නැත්තේ නෑ. ඉතින් ඒක තමයි ඒ වෙන කෙනෙක් ඒක කරන්න කැමති නෑ, මේ දරුවෙකුට තරවටු කිරීමක්. ඉතින් අන්න ඒ වගේ ඒවට උදාහරණ දෙන්න පුළුවන් ගීත එකතුවක් නිර්මාණ එකතුවක්. ඒ වගේම වික්‍රත්නායක මහත්මයා තරම් මං හිතන්නේ නෑ. මොකද මං අනිත් අයගේ දේවලුත් අතපත ගාන නිසා අනිත් අයට තමන්ගේ නිර්මාණශීලී දායාදයන් පිරිනමපු ශිල්පියෙක් ඉන්නවද කියන එක. ඒ මොකද දැන් කුණ්ඩුමණි එතකොට පාන්කිරිත්ත වගේ පෙරීසිල්ල මහත්මයාට නිර්මාණය කරපු දේවල්, ඒ වගේම අනිත් පැත්තෙන් අමරදේවතුමාට කුමරියක පාසල්මසන්නා දමරපැටික්කි වගේ ගීත, ඒ දෙකම බලන්න එතනම වෙනසක් තියෙනවනේ. ඉතින් ඒ වගේ ඒ ලොකු අපරසාරියක් තිබුණයි නිර්මාණවලත්. ගායනයේ අපරසාරිය කිව්වොත් එහෙම මන්ද්‍රපාවලින් ඉඳන් උච්චපා වෙනකල් ස්වර සප්තක තුනක පැහැදිලිව වචන ශබ්ද කරලා උච්චාරණය කරලා පැහැදිලිව තමන්ගේ ඔය තියෙනවනේ අපි ගායනය කරනකොට යත්ති මීන් මූර්කී ගමක් ඝර්ෂණ අවඝර්ෂණ ඔය විදිහේ එක එක ස්වර විචල්‍යවල ගායනා කරන ක්‍රම තියෙනවා, වේරියේෂන්ස් කියන ඒවා. ඒ ඕනම තැනක ගායනා කරන්න පුළුවන් ශිල්පියෙක්. ඉතින් ඒ නිසා තමයි බය නැතුව මේ වගේ ගීත එකතුකට අත ගහලා ඒ ගැන කතා කරන්නට උනන්දු වුණේ. ඉතින් සාර්ථක අසාර්ථක බව ඉතින් පාඨකයා තමයි තීරණය කරන්න වෙන්නේ.
මේ කලේ යුත්තේ ඇත්තටම මේ පාඨකයාගේ පැත්තෙන් කතා බහ කරද්දී මේ ස්වර්ණකාන්ති මම ඔබෙන් දැනගන්නට කැමතියි. දැන් ඇත්තටම මේක මේ අපි සාමාන්‍යයෙන් මේ කියවන නව කතාවක් කෙටි කතාවක් වගේ පොතක් නෙමෙයි. ඒවෙන් අපිට ලැබෙන රසයට වඩා වෙනස් රසයක් සහ මේ නිර්මාණ පිළිබඳව දැනුමක් ලබා දෙන මේ ශාස්ත්‍රීය පර්යේෂණාත්මක ග්‍රන්ථයක්. මේ වගේ ආකෘතියේ ග්‍රන්ථ බිහිවීම තුළින් සිංහල සාහිත්‍යයේ විමර්ශනාත්මක සාහිත්‍ය නිර්මාණකරණයට කොයි වගේ පිටිවහලක් ලැබෙනවා කියලාද ඔබට මේ කියන්න පුළුවන්?
සංගීතය ගැඹුරින් අධ්‍යයනය කරන්න පෙළඹෙන ශිෂ්‍යයෙකුට එහෙම නැත්නම් රසිකයෙකුට මේ වගේ පොතකින් ලොකු අත්වලක් හම්බ වෙනවා. දැන් අපි අද මාධ්‍යයට සවන් දුන්නොත් අපි දන්නවා නිවේදකයෝ අද පවතින සංගීතය ගැන අවබෝධකින් වැඩ කරන කට්ටියන මේ හුඟක් වෙලාවට අපි දකින්නේ. දැන් එහෙම අයට දැනුම සොයාගෙන ගිහිල්ලා සංගීතයේ ඓතිහාසික බව පූසත් බව හොයාගෙන යන්න මේ වගේ ග්‍රන්ථ හොඳටම උපයෝග කරගන්න පුළුවනි. ගුරුවරුන්ට වුණත් මං හිතනවා මේ වගේ දේවල් පරිහරණය කිරීමෙන් ශිෂ්‍යයන්ට වඩාත් පුළුල් පරාසයක දැනුමක් ලබා දෙන්න උපකාර වෙනවා.
හොඳයි, එහෙමනම් මේත් සමගින් අපි මේ සාහිත්‍ය සම්භාෂණ අපේ භාෂණයේ මෙතකින් නිමාවටපත් කරන්න සූදානම්. වික්ටර් විමන්සා මේ කෘතිය පිළිබඳව කතා බහ කරන්න සම්බන්ධුණු එහි නිර්මාතෘ සිසිර දිසානායක සහ මෙල්බන් වාසී ලේඛිකා සනකාන්ති රාජපක්ෂ ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.
සාකච්ඡාව නිමාවක් තබන්නට අපේ සිත් සතන් තුළ වසර ගණනාවක් තිස්සේ බොහොම ආනන්දනීය හැඟුම් ජනිත කරපු ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ නිතර නොයසෙන ගීතයක් මා ඔබ වෙනුවෙන් තෝරාගත්තා. ප්‍රේමකීර්ති දල්විස් අතින් ලියවුණු මේ ගීතය 70 දශකයේදී ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ හඬින් ගෑනු ගීතයක්. අපි හමු වෙන්නේ තවත් මාසයකින් අනතුරුවයි සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගයෙන්. SBS සිංහල ගුවන්විදුලියේ වෙබ් අඩවියට පිවිසෙන්න මේ සාකච්ඡාවට නැවත වතාවක් සමන් දෙන්න www.sbs.com.au/sinhalis. මාසික විශේෂාංග සඳහා වෙනම තීරුවක් ඔබට හමු වේවි. එම තීරුවටත් මේ විශේෂාංගය ඇතුළත් වෙනවා.
සුඛ සනසුම් වේදනාවන් ආදරේ පුරවාගෙන ඇගේ නිලු පුල් දැසේ කඳුල ජීවිතේ මතුවාසන ජීවිතේ මතුවාසන ශෝක සැනසුම් වේදනාව ආදරේ පුරවාගෙන ඇගේ නිලු පුල් දැසේ කඳුල ජීවිතේ මතුවාසන ජීවිතේ මතුවාසන වීනා වෙතත් මැද කී ගයන්නේ තැසෙනේ හද මීරමා වීනා වෙතත් මැද කී ගයන්නේ තැසෙනේ හද මීරමා රන් කේලි බඳිමින් මඟ සරසන්නේ ජීවන ගමනේ පිටපතා සෝක සැනසුම් වේදනාවන් ආදරේ පුරවාගෙන ඇගේ නිලු පුල් දැසේ කඳුල ජීවිතේ මතුවාසන ජීවිතේ මතුවාසන සිහින විමානේ පැතුම් තටාකේ ආදර කුසුමන් පිපීතියේ මා සිහින විමානේ පැතුම් තටාකේ ආදර කුසුමන් පිපීතියේ සැනසීම හෝ වෙනසීම ඔබගේ ඔයනිල් දැසේ රැඳීතියේ ශෝක සැනසුම් වේදනාවන් ආදරේ පුරවාගෙන ඇගේ නිලු පුල් දැසේ කඳුල ජීවිතේ මතුවාසන ජීවිතේ මතුවාසන ශෝක සැනසුම් වේදනාවන් ආදරේ පුරවාගෙන ඇගේ නිලු පුල් දැසේ කඳුල ජීවිතේ මතුවාසන ජීවිතේ මතුවාසන
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38වැනි නාලිකාව අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.